මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්.
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමං චෞසෝ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා දුක්ඛා යම්පිංචං යම්පිච්ඡක් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඊයේ ආපුරා කියලා පටන් අරගත්ත ඊයේ මහා අතිපදෝපම සූත්‍රයේ ඊයේ යම් පමණකට සාකච්ඡා කරන්න විදිච්ච පාලි පාඨයක් තමයි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ සමග එකට භ්‍රමචර්යාවේ හැසිරෙන ඒ අනෙකුත් යෝගාවචර පිළිසට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව විශේෂම චතුරාර්ය සත්‍ය ප්‍රායෝගික පැත්ත පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා කොට පාද ගන්න ඇති නැත්නම් කතා ආරම්භය පටන් ගන්න ඇති. ඒකදී මෙතනදී දැනගත යුතු දේවල් වලින් වැදගත්ම දේ කරන දේවල් වලින් හොඳම දේ නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි කියන මූලික තේමාව මතතේ එක එකක් සත්‍යයේ අරගෙන දේශනා කරන්න උත්සාහ කරන අතර මේ සූත්‍රයේ එහෙම එක්කුත් නෙවෙයි කියන්නේ මගේ පොට පාදා ගන්නවා චතුරාර්ය සත්‍ය දිහාවට හිත ඉසල යොමාගෙන ඊගාට මේ දුක්ඛ සත්‍ය විනා වේලා දිහාවට ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මේ සත්‍ය හතරම සංග්‍රහ කරන මාතෘකාවෙන් දුක්ඛ සත්‍ය වෙනුවෙන් දුක්ඛ සත්‍ය දිහාවට දුක්ඛ සත්‍යයට නතු වෙලා යොමු වෙලා අවධානය යොමු කිරීමට සාරිපුත්‍රාචාර්යව කතමං චෞසෝ දුක්ඛං අරිය සච්ඡං අවත්නි ඇත්තයකට වැඩ කරන අට්ටි අතර භාවිතයන වචනයක් යහලුවෝ කියන වගේ සහෘදයා කියන අදහස වගේ අවත්නි මොකද්ද මෙතන මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ජාති දුක ජරා දුක මරණ දුක එතකොට ජීවිත ගම්මනේ මුලමැද අග ඊට පස්සේ ශෝක පරිදේව දුක් දෝමන සුපායාස ඒ අතරමැදදී අපිට හම් වෙන ශෝක කිරීම පරිදේව නම් වූ අඬාවැළපීම් දුක් දෝමනස් කියන මනසේ ඇති වෙන දුක් දෝමනස් ශෝක පරිදේව දුක් දෝමන සුපායාස ඊට පස්සේ හූල්ලමින් පපුවේ අල්ලා අත්හැරමි කරන ඇනිල්ල ඊට පස්සේ යම්පිංචං නලපති තම්පි දුක්ඛ යම්පි ඉච්ඡති යමක් කැමති වෙයිද තම්පි නලබති ඒක ලැබෙන්නේ නැති වෙනකොට ලැබෙන දුක සංකිටේන පංච පාදානක් හඳා දුක්ඛ ඉතින් මේක අර ඊටාමත්ම සම්මුතියට බර ක්‍රමයෙන් දුක සත්‍ය අඳුරලා දීලා ක්‍රමයෙන් මේක අරගෙන යනවා රූපාකාරයෙන් දක්වනදී ඔය නාම ධර්ම වලට ගැඹුරු සියුම් කොටස් වලට ගෙනියන එකයි මේ පාඩයෙන් කරන්නේ ඉතින් අද ඉය අපි සෑහෙන දුරට මේ අපි අපරිපත්‍ය අවිද්‍යාවත් මිච්ඡා පරිපත්‍ය අවිද්‍යාවත් කියලා සාමාන්‍ය නොදැනීම සහ වරදව වටහා ගැනීම කියන මේ දෙකෙන් මේ ජාති දුක පටලවාගෙන තියෙන හැටි මං හිතන්නේ සෑහෙන දුක අපි සාකච්ඡා කරා. ජරා දුක ගැන බලනකොටත් වෙලා අරගෙන අද බැරිවොත් ඒකෙදි තියෙන්නේ ඒ ජරාවේ මුල් කොටස හටගන්ම හරිය අපිට පේන්නේ බොහොම හොඳ ජීුණ වෙන හැකියාවන් වැඩි වෙන විකසිත වෙන කොටසක් විදියට. මොකද ඉඳපු ගමන් ඒක අනිත් පැත්තට හැරිලා සම්පූර්ණ ජරාදී රාවට පත් වෙනකොට අර ප්‍රාර්ථනා කරපු කැමැති වෙච්ච දෙයම තමයි අන්තිමට වගේ පාලනයකින් තොරව ගිහිල්ලා අපිට පාලනය කරගන්න ආණ්ඩුමත් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. දැන් අපි ඔය රූපසත්ත්වක භාවනාව කියලා භාවනා ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ හඳුන්වා දීලා තියෙනවා. ඒක හුඟක් වෙලාවට හිතනවා මේ ලංකාවේදී දියුණු කරගත්තු භාවනා ක්‍රමයක් කියලා. කෙසේ නමුත් මේ භාවනා ක්‍රමයේදී උගන්වනවා මේ රූප වල ඇති වෙන පරිණාමය විපරිණාමය ගැන බලන්ඩ ජීවිතයක් කියන්නේ එදා පැවතිච්ච පරමායුෂ වශයෙන් අවුරුදු 100ක් කියලා අදස වශයෙන් අරගෙන ඒක අවුරුදු 10 කණ්ඩායම් 10කට කඩනවා. පළවෙනි අවුරුදු 10, දෙවෙනි අවුරුදු 10, තුන්වෙනි අවුරුදු 10, හතරවෙනි අවුරුදු 10 කියලා. ඉතින් ඒකේ පළවෙනි අවුරුදු 10 මන්ද දශකය, ඊගාට ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඉතින් එතෙන්ට යනකම් අපි ඒ ඊගාව තියෙන ජවනිකාට බලාපොරොත්තු වෙනවා. මන්ද දශකයේ වශයෙන් උඩු බැලිව උඩුකුරු හොන පොඩි දරුවෙක් ඉඳලා ක්‍රීඩා දශකයට යන්න හරි ආසාවක් තියෙනවා. දෙමාපියොත් කැමැති දරුවා වැඩෙනවා, දියුණු වෙනවා, දැන් සෙල්ලම් කරනවා කියලා. ඊට පස්සේ ක්‍රීඩාවෙන් ගිහිල්ල ඉවරලා ඒක මේ ශරීර උපදාන වෙලාව, වර්ණ කර වෙලාව, එහෙම නැත්නම් ඒ යොබ්බණය අනු අපි මේ හැද වැඩ කරන වෙලාව, වර්ණය ගැන සැලකිලිමත් වෙන වෙලාව. ඊගාවට බල දශකේ එනවා. කාය බල ශක්ති ගන්නන වෙලාව. ඊට පස්සේ ප්‍රඥා දශකේ. ඉතින් මේක පහම පේන්න තියෙන්නේ එකට එකක් පස්සේ ඇති වෙන දියුණු වශයෙන්. ඒ 50 දැන් තව පස්සේ දශකේ ගියාට පස්සේ ඔන්න මේ පබ්බහර දශකේ එනවා කොන්ද පොඩ්ඩක් ඉස්සරහට නැමෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැරමිටියක පිහිටපතනවා. ඊට පස්සේ කොන්ද වැට පෙළ ගොනසක් වගේ කුද වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෝමෝහ දශකේ තේනවා. වම කියලා තියනකොට දකුණ තියන්නේ, දකුණ කියලා බලනකොට වම පේන්නේ. ඔන්න පටලැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිමට හයන දශකේ කීවර වෙනවා. ඊට පස්සේ අර 50 දක්වාම සුන්දරත්වයක් තියෙනවා. අපේක්ෂාවක් ඉදිරි ගමන ප්‍රගමනයක්. 50 ඉඳලා 60 වෙනකොට ඔන්න පිරියෙන්න පටන් ගන්නවා. ඒ පිරියෙන්න පටන් ගන්නකොට අර ජරා ගතිය හොඳට කැපී පේනවා. අර මුල් 15ත් මන්ද දශකේ ඉඳලා ක්‍රීඩා දශකයට යෑමත් පරමාර්ථ වශයෙන් බලනොත් දිලා යනවා. ජරාවට පත්වීමත් තමයි. නමුත් මුල් කොටස අපි සුන්දර පැත්තට ගන්න. අන්තිමට ඒ පණ පැන්නට පස්සේ තමයි තීරණ පටන් අරගන්නේ මේක කාටත් හම්බෙන්නේ නැහැ. ලස්සන පැත්ත. නමුත් මේක අනිවාර්යයෙන්ම අනිත් පැත්තට හැරිලා තමයි නතර වෙන්නේ. ඉදාට එනකොට පේනවා ඉදිරියට යනවායි කියලා. කියන්නේ දැන් තිබුණු තත්ත්වෙන් තව තවත් ජරා දුකට නරා දුකට වැටීමක් වෙන්නේ කියලා. ඉතින් සමේ 50 ඉඳලා 60ට පයින් පැම්ම පින්මයි තාමත්ම තීරණාත්මකයි. මේක හැම කෙනෙකුටම හරියටම 59 ඉවර වෙන එකක් නෙවෙයි. දල වශයෙන් සඳහන් කළා කියලා. ඉතින් ඒක බටහිර ලෝකෙත් දැනගෙන තියෙනවා. අවුරුදු 50 පයින්කොට අපි දාර්ශනික පැත්තෙන් බලනකොට ආධ්‍යාත්මික පැත්තෙන් බලනකොට ඇත්තමයි උපදින්නේ 50දී කියලා. එතකම්ම කරන්නේ ප්‍රසෙල්ලක්කාර ජීවිතයක් තමයි. එනිසා you will be you are reborn psychologically reborn at 50s කියලා කියනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙතෙක් කල් අපි අර මේ පෙන්කලකල කරගෙන ආවට දැන් ඉස්සරහට හරිය පරිස්සම් වෙන්න වෙනවා. මොකද දිගින් දිගටම ආහන දශකයේදී හාවට තමයි යන්නේ. අස්පෙනීම, කන් ඇහිම වගේ සෑහෙන සාමාන්‍ය පරිශන වලින් කියලා තියෙනවා. අවුරුදු 50 දක්වා වැඩෙමින් දියුණු වෙමින් යන මේ ඉන්ද්‍රිය ධර්ම 50 ඉහාට ගියාට පස්සේ එක අවුරුද්දකට අවුරුදු 6ක ගෙවා දැමීමක් සිදු වෙනවා කියලා. එක අවුරුද්දකට අවුරුදු 6ක් නැති වෙන පටන් ගන්නවා. ඒ නිසා ඒක ලොකු සෝදාපාලුවක් ඇති වෙනවා මානසිකත්වයේ. ඒ වගේම හැකියාවල් වල කැපහෙන කැපිපෙනෙම ඉන්න පටන් ගන්නවා. සමහර වෛද්‍යවරු කියනවා තමන් මැරෙන්නේ මේ ලෙඩෙන් කියලා. ලෙඩේ ඉස්සල්ලාම තේරෙන්න පටන් ගන්නවා 50 පයින්කොට. ඊට පස්සේ තමයි ඉතින් ඔන්න ජීවත් වෙන්න පටන් ගන්න. ප්‍රධාන ලෙඩේ ප්‍රධාන මාරාන්තික ලෙඩේ ආවට පස්සේ තමයි කාට කාටත් සිහි එන්නේ කළ යුතු දේ මොකද්ද කියලා. අන්නේ විදිහට මේ ජරාව මේ සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙන්නේ තිත්තති ජරා පරිතරජ ව්‍යාග්‍රීව තිත්තති ජරා පරිතරජාන්ති කියලා. ගොරගොර බලානින ව්‍යාග්‍ර දේනුවක් වගේ මේ ජරාව බලානින්නවා ඉස්සරහට බන්තොට මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඉතින් ඒ පටන් ගන්නකොට මුල් කොටස බොහොම සුන්දරත්වයක් පෙන්වනට ජරාව අපි සාමාන්‍ය සම්මත ලෝකේ පටන් ගන්න විදිහ දෙනකොට වෙන කරන්න දෙයක් නැති තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ දුක පෙන්න නැති වෙන්න තරුණ කොටස් වලට ලෝකේ බාර දීලා නාකි විස්රාම ගන්නවා. විස්රාම ගන්නලා ඒගොල්ලෝ ඉස්පිරිතාලෝට මානසික රෝවල් වලට මහලු මඩම් වලට කොටු කරලා වීදියට බහින්නේ පුරංගණන් පුරුෂයන් පමණයි. ඉතින් ඒ වීදිය බොහෝම සුන්දරයි. ඒකේ තියෙන්නේ අර ක්‍රීඩා දශකයට බල දශකයට ප්‍රඥා දශකයට ගැලපෙන දේවල් තමයි. අනික කොල්ලෝ ඒ වීදිය වල ඉඳ තහනම් ඒගොල්ලෝ අයින් කරනවා. ඒක මොකද මේ ලෝකයේ මවන් ලද්දා විසින් මවන් ලද්දේ බොහොම සුන්දරව හොඳ පැත්ත කියලා පෙන්නනවා. ওই සෙල්ලම තමයි සුද්ධෝදන රජු රෝකෙරුවේ සිතාත කුමාරයාට දකින්න බැරි වෙන්න මේ හතර පෙර නිමිති දුරු කරා. දුරු කළා යා යුරජිතනතුරු කියලා ඍතු තුනට මාලිගා තුනක් හදලා ඒවට නාටිකාංගනාව තියලා පුළුවන් තරම් ඒ සුන්දරත්වය පෙන්වන්න පටන් ගත්තා. නමුත් තමන් එළියට බහැපු දවසේ ඉස්ලාම දකින්නෙම මෙතෙක් නොදකපු එක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන එක තමයි. ඉතින් මේ වගේ රටකට ආපුවහම වීදිය දිව්‍ය ලෝකෙන් බහැපු එකක් වා. ඒ අර බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ බුරුම කාරේ මේ බුරුම ජාතිකයේ ඇමරිකාව වගේ රටකට යන්න හදනවා කියලා කියන්නේ මොකක්වත් නැහැ. ඉතින් කෙලින්ම දිව්‍ය ලෝකේ තමයි. මොකද ඒ රටේ තියෙන බොහොම දරිද්‍රතාවයක් තොරතුරු පිළිබඳව ලොකු පාලනයක් තියෙනවා. තම කොටස් වලට ඒ අවශ්‍ය ඉදුරම් පිනවීම කරන තත්ත්ව අඩුයි. ඉතින් ඒ නිසා කට අරගෙන බලන් ඉන්නවා මේ පිටරට යන්නේ ඒ රට යනවායි කිව්වහම දිව්‍ය ලෝකේ යනවා වගේ තමයි හිතානේ ඉන්නේ. ඔය කියලා බැලුවට පස්සේ ඒ ඉන්න කන්දේ ආශ්‍රය කළ බලනකොට මේ මිනිස්සු පිසාච ප්‍රේතයෝ වගේ. කොච්චර කෑවත් ඉවර කරන්නේ නැහැ, කොච්චර බීවත් ඉවර කරන්නේ නැති පිසාච ප්‍රේත ලෝකයක් තියෙන කියා. ඒ ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එකදී මේ සතිපට්ඨාන උගන්වන වෙලාවේ හිටපු සුදුන ඕන කෙනෙක් නැගිටලා ප්‍රශ්නයක් අහුවලු මේ ස්වාමීන් වහන්සේ අපි මේ ආකන්ඩිෂන් කරපු ගෙවල් ඇතුලේ එහෙම නැත්නම් ආකන්ඩිෂන් කරපු කාටල් තුල හිටියට නිතරම බඩවපුව දනවයි කියලා. ඒක අපි මට තියෙන ලෙඩක් කොච්චර ආකන්ඩිෂන් කරන හිටියත් නිතරම දැවිල්ල තියෙනවා බඩවපුව දනවයි කියලා. ඉතින් යන ගමන් මේ එළවන මාත්‍යර කිව්වලු අනේ අර මිනිසයා ඉතින් මේ ලබන්න තියෙන හැම භෞතික සම්පත් ලැබුවට මේ බලනකොට ඉන්නේ මහා දැවෙන තැනකනේ කියලා. ඩ්‍රයිවර් මාතෘකාවට හඩෝටි අබල්ලා කියනවලු ස්වාමීන් වහන්සේ මොනවද මේ කතා කරන්නේ මාත් ඒ ගැණි විතරයි කිව්වේ අපි තේරෙමින් ඉන්නේ එතන තමයි කිව්වා. යාගන් ජනකරෝගේ වල ඇතුලේ හිටියට බඩපපුව දානවායි කියලා. ඉතින් සයිඩ් එක පාට කල්පනා කරනවලු මේක තමයි සරුවචනාංශයේ පිසාච ලෝකේ සාප්‍රේත ලෝකේ කියලා හඳුන්වලා දීලා තියෙනවා. කොච්චර කෑවත් ඉවරකුත් නැහැ. මේ කකා කකා හිටියට මොකද දැවිල්ල තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ දිවි ලෝකේ කියලා යන්න හදාගන්නේ. ඒ ගිහිල්ලා බලනකොට ඒක නිකම්ම නිකන් හිස් කෝම්බයක් විතරයි. සාමාන්‍ය එන ගහච්ච සෝම් පිටිනයක් වගේ ඇතුලේ බලනකොට. හැබැයි පායිදේ නම් බොහෝම ලස්සනට පෙන්නලා තියාගෙන ඉන්නවා. නමුත් ඒ දුක්ඛ සත්‍ය ඔය තාලෙන් වසන්නාමා. කොච්චර කරත් ඒ විදියට ඒ බාහිර කොටස් සකස් කරගෙන ජීවත් වෙන්න හැදුවත් ඒ දුක ව්‍යාග්‍ර දේනුවක් වගේ කුරෝකර බලයින් ව්‍යාග්‍ර දේනුවක් වගේ අවස්ථාව හම්බෙච්චාම අපලකණ්ඩ ලාගෙන ඉන්නකොට මේ තේරෙන්නපත් උනාට පස්සේ ඊවැනි කෙනෙක් මේක දුක්ඛ සත්‍ය පිළිබඳ අහලා තේරුම් අරගෙන ඒකට ලෑස්ති වෙලා නොහිටියොත් ඒ වෙලාවට අර සාමාන්‍ය සමාජ සෝදකයෝ මේ ලස්සන තියන්න ඕන කට්ටිය අර කරදරකාරයෝ ටික අයින් කරනවා ඒ ටික ඉස්පිරිතාලේකට ගාල් කරනවා වයසට ගිය කට්ටිය බාහිර මහලු ගඩන් වලට ගාල් කරනවා ඊට පස්සේ මොලේ නරක් වෙච්ච කට්ටිය මානසික රෝගවල වලට ගාල් කරලා එළිය ටික ලස්සනට තියෙනවා. ඒක සඳහා ගෙවන ටැක්ස් ඔක්කොම පාවිච්චි කරනවා. මේ බැලුව බැලමට හරි ලස්සනයි. නමුත් ඇතුව බැලුවාම මේක අර සාමාන්‍යයෙන් එකම ගෙදරක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් ජීවත් වෙමින් පවුල් කන ජීවිතයට වැඩිය හරිම වේලිච්ච ක්‍රමයක් තියෙනවා. හරිම කෘත්‍රිම ක්‍රමයක් තියෙනවා. මේ එකම ක්‍රමයකින්වත් මේ ජරා දුක වසන්න බෑ. ඒක නිසා කරන්න තියෙන්නේ මේ විදිහට අර එවුව නොපෙන්නා ඒ අවුරුදු 50ම සුන්දරව ගත කළ එක පාට ඩෝංගාල ඇදගෙන වැටෙනා වගේ පෙන්චනුත් ගත්තා ගෙදරත් ඉඳ වෙනවා හැපෙන්නේ නැත්නම් ඇහෙන්නේ නැහැ කියන දත්තට ආපුවාම විශාල ෂොක් එකක් තියෙනවා ඒක සාමාන්‍ය පටේ ලෝකේ කියන්නේ මේ පෙන්ෂන් ගැනීමත් එක්ක ඇති වෙන මානසික අවපාතනය. පිරන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. ඒක මොකද මේ මව අපහන නිසා. නමුත් ඇති හැටිය දකින්නවනම් අර මුල් තරුණ වයසේදී වුණත් මේ ඉන්නේ ජරාවට පත් වෙන මාර්ගයක කියලා දැනගත්තද හිතියට අපි ඔය හිතන තරම් ඒකේ නාස්තිකත්වයක් හෝ ඉච්ඡා බංගත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ලාංකික පරිසරයේ එකම ගෙදර ඔක්කොම වැඩ වෙනකොට ඒ දරුවෙකුට හම් වෙනවා ඒව පිළිබඳ පූර්ණ මූලික අවබෝධයක්. ගෙදරම මරණ සිද්ධ වෙනවා, අත්තම මුත්තත් ඉන්නවා, බබාල හම් වෙන කට්ටියක් ඉන්නවා, පොඩි දරුවෝත් ඉන්නවා. ඔක්කොම එකට ඉන්නකොට හම්බෙනවා පණිවිඩය. ඒක අපිට පේන්නේ නොදියුණු සමාජයක්. එහෙම නැත්නම් සංවිධානය වෙච්ච නැති සමාජයක මේ සංවිධානයෙන් කරන්න හදන්නේ ওই ධාරාව හංගලා තියෙන එක විතරයි. මොකද ඒක වහන්න බෑ. ස්වභාවී ඒක බුද්ධ දේශන හැටියට බලනකොට ඒක ඒක වශයෙන් දැනගෙන සිටීම වටිනවා. එතකොට අර විදිහේ මානසික අවපාතන ඉන්නේ නැහැ ලෑස්තිලා ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ සායරක මේ රිට්‍රීට් එකේදී කියලා තියෙනවා ඊට පස්සේ කතා කරලා මේ අවුරුදු 50න් පස්සේ තමයි මොන පරිසරයේ හිටියත් මිනිස්සුන්ට තේරෙන්නේ මේක උපනියති ලෝකෝ අද්දුවෝ. ඒක නිසා මරණයට ගාල් කරගෙන ඉන්න හරක් පහුවෙන්දා වදේ දිදි හරක අකමැති වෙච්චි වදකාකාරයට ගිනිය නැහැටි මරණතත් ගිනියනා වගේ අපි ඒ කාන්තේම 10න් 20ට 20න් 30ට 30න් 40ට වයසට යනවා ඒක වළක්වන්න කවුරක් නැහැ. ඒක ස්වභාවයි. නමුත් ඒක සුන්දර පැත්තෙන් බලන ඉන්න මුල් අවුරුදු 50යිදී ඒක ජයග්‍රහණයක් විදිහට ප්‍රගමණයක් විදිහට දක්වනවා. කන හපන්නට පස්සේ දැන් තේරෙනවා හරක් මරණයට අරගෙන යන හැටි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ අවුරුදු 50 වෙනකොට චරිතයක් ඉතුරු කරගෙන හිටියොත් අනු භාවනාවක් නැතත් ඒ පුද්ගලයාට ඒ ජරාව පිළිබඳව සංඥාව අරගෙන අඩු ගානේ බණ භාවනාවකට යොදා ගන්න පුළුවන්. මුග දෙනකොට වෙන්නේ අවුරුදු 50 ඇතුළත චරිත ඝාතනය කර ගන්නවා අධික ඉදරම් පිනවීම නිසා. එතකොට නැවතත් ඒ සත්පුරුෂයන් දැකීම, සත්පුරුෂයන් ළඟට යෑම, සත්පුරුෂ කටයුත්තක් කිරීම තමන් අභෝගී පුද්ගලෙක් එමෙ ජීල්ත එක වශයෙන් හෝ එහෙම නැත්නම් ලැජ්ජ බය දෙක වශයෙන් ඇති වෙනවා. ඉතින් එහෙම නොවීමට චරිතයක් බේර ගන්නවයි කියන එක ජීවන සමාජවල හුඟක් අමාරුයි. ඒ වගේම යැත්තෝ කර්මේ සහ කර්ම ඵලයේ කියන එක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේවා වෙන්නේ එක්ක දිව්‍යන් ආශ්‍රය කැමැත්තේ එහෙම නැත්නම් මොකක් හරි මට වැරදිලා නැත්නම් මේ ජරාව විය යුත්තක් නෙමෙයි කියන්නේ. ඉතින් ඒක නිසා බණ තේරුම් ගන්න උත්සාහ කරපු සුද්ධෙක් ප්‍රකාශයක් වශයෙන් කරාලු ස්වාමීන් වහන්සේ කියන ඔය කර්මේ සහ කර්ම ඵලයේ නැත්නම් අපි කරපු දෙයමයි අපි කරා පැව නැවත එන්නේ කියන එක ඔය දේව ඇදහිල්ලත් එක්ක ගලපන්න අමාරුයි. නමුත් ඔබ වහන්සේ කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. අපි උත්සාහ කරනවා මේ කලකල දේ ඵලඵල දේ මේ කියන එක තේරුම් අරගන්න ඒක ආයස කරයි. ඒ වගේම ඔබ වහන්සේ කියනවා මුල් අවුරුදු 30-40 පිළිබඳව මොලේ මෝරලා නැහැ. ඒක නිසා මුල් ටිකේදී අර කාම පැත්තට කාම ඡන්දේට නතු වෙන එක වළක්වන්නත් බෑ. ඒ නිසා අපි මේ කරන්නේ පිනක් නං භාවනා කරලා කරන්නේ පිනක් නං මේ පින අනුව අපට මැත්තේදී මෙන්න මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න නම් මට ප්‍රාර්ථනා කරන්න දෙන්නේ මෙහෙමයි. ලබනාත්මෙත් පට මනුස්සාත්ම භාවයක් ලැබේවා. හැබැයි කෙලින්ම පණයෙම උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 40-50 වෙනකම් කරන හරිය කරන්න ගියොත් කවදාකවත් හොඳ පැත්තට ගන්න බෑ. ඉතිගේ ස්වාමීන් වහන්සේගේ බණ පොතේ අන්තිම පිටකවරේ ඕක තමයි ලියලා තියෙන්නේ. මේ ජරාවේ තරම්ම අපිව මුල් කොටස බොහෝම පුසුඹයි, බොහොම ලස්සනයි විකසිත වෙනවා. නමුත් එහා පැත්තේ ගිය දවසේ ඒක ලෑස්තිලා ගියේ නැත්තම් දුක දෙගුණ වෙනවා. මත ඒක නිසා යොබ්බන මතය, ආරෝග්‍ය මතය, එහෙම නැත්නම් ධන මතය වගේ දේවල් වලින් මතයට කියලා ප්‍රමාදයට ගියොත් අය අප්‍රමාද ධර්මයේ කියන එක බොහොම දුරස්ත වෙන්න පටන් ගන්නවා. නමුත් අර යොබ්බන මතයේ තියෙද්දිම, ආරෝග්‍ය මතයේ තියෙද්දිම, ධන මතයේ තියෙද්දිම මේ අප්‍රමාද ක්‍රියාත්මක කරනවා නම් ඒක සඳහා දුක්ඛ සත්‍ය පිළිබඳව මූල ධර්ම වටිනාකම, මූල ධර්මයේ අවබෝධය. ඒ වගේම තර්ක ඥාන පිළිබඳව තමයි දුක පිළිබඳව ඇති අන්වේ ඥාන, අනුමාන ඥාන අවබෝධ කරලා ඉන්නවනම් ඒ සම්පූර්ණ මුල් කාලෙම ඉදරම් පිනීමට ගත කරන්නේ නැතුව ශක්ති ප්‍රමාණයෙන් කරතැයි. එහෙම කෙරුවොත් පසු කාලෙදී හම්බෙන මේ ජරා ලක්ෂණ භාවනාට උදව්පකාර වෙනවා. ඒකල පස්සේ තමයි අවසානයේ මරණය සිද්ධ වෙන්නේ. මේ මරණය පිළිබඳව නම් එච්චරවත් හේතු කරන්න දෙයක් නැහැ. ඒක කවුරුත් පිළිගන්නේ. අභාග්‍ය සම්පන්න නොවැළැක්විය හැකි සත්‍යයක් වාටපත් වෙලා තියෙනවා. නමුත් සර්වඥාන්සේ ඉස්තිස්සලාම ශාස්ත්‍රවරුන් අතරින් මරණය මරණානුස්සතියක් වශයෙන් හඳුන්වා දීලා ඒක ආරක්ෂක භාවනාවක් විදිහට කියලා දීලා තියෙනවා. ඒ නිසා තේරවාද භාවනා ක්‍රමවල මූල කර්මස්ථානයක් වඩන්න කලින් චතුරාර්යක භාවනා වශයෙන් බුද්ධානුස්සති මර මෙත්තා මරණානුස්සති අසුභ වශයෙන් භාවනා ක්‍රම හතරක් සඳහන් වෙනවා. ඉතින් ඒකදී මරණානුස්සති භාවනා හඳුන්වා දෙන්නේ මේ වැඩපස්සට දාන. එහෙම නැත්නම් මේ හෙට කරන්න පුළුවන් ය කියලා විතහතර කරුණු දක්වන අයගේ ඒ තර්කයට විරුද්ධව. ඒ මොකද මරණය කොයි වෙලාවෙ කාට කොයි අවස්ථාවේ කොයි ආකාරයෙන් පැමිණෙද කියන්නේ. එනිසා ආදාදී මරු පින් කරගන්නේ කෙලෙසද හෙට මරු නීති නිසිතන්නේ කියලා මේක සීපත් කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් බැලුවහම පේන්න තියෙන්නේ මරණයේදී තියෙන මේ ඒකාන්ත කෙලවර සමත ක්‍රමයට අරගෙන හිත කාම ආශාවන් දිගේ නැත්නම් ඉඳුරම් පිනවීම දිගේම ප්‍රමණක් යදවන්නේ නැතුව වරින් වර මෙතනින් තමයි මේක කෙලවර වෙන්නේ කියලා පෙන්වන ගතියක්. ඒ වගේම මේ මරණානුස්සතියම අපිට විපස්සනා පැත්තට දාලා ගන්නත් පුළුවන්. ඒක බලනකොට ඉච්චර තරකාලුකුල නොවෙන්නෙත් නොවේ. ඒක ගන්නකොට කියන්නේ මරණය ඒකාන්ත සත්‍යක් නම් අමරණීයත්වයක් ලෝකේ ඒකාන්ත වී යුතුයි. හැම කෙනෙක් මේ ඒකාන්තයෙන් මැරෙනවා නම් නොමැරෙන තැනක් තිබිය යුතුයි. ඒක තමයි ඉස්සරහට ගන්න. එන්නේ නොමැරෙන තැන මැරෙන්න ඉස්සර වෙලා. නැත්නම් in this very life මේ ජීවිතේම අත්දැක්කොත් තමයි අපට මරණයේදී ඒ අවස්ථාව බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒ අමරණීය தത്വයට යන්න අමරණීයත්වය උත්සන්නාසන කරගන්න මරණය තුලින්මයි කෙරෙන්නක් තෝ. මරණය සීපත් කිරීමෙන්මයි කෙරෙන්නේ. මරණයට බය වෙලා පැත්තකට දාලා මරණය දුරුවන් කිරීමෙන් නෙවෙයි මරණය හරහාමයි අමරණීයත්වයට යන්න ඕනේ කියන්නේ. ඒක නිසා කියනවා ඒක ධර්මවත් දේශනාවේ සඳහන් වෙනවා මානිනී ඒකාන්තෝ අමරණීය වූ එකම භාවනාවක් අහනවා නම් මට කියන්න තියෙන්නේ මරණානුස්සතිය කියලා. යම් කිසි කෙනෙක් මරණය අමතක කරලා ප්‍රමාදයට වැටිලා මදයට යොබ්බන මදය කියන තරුණකම එහෙම නැත්නම් ධන මදය කියන සල්ලිචිනවා කියන හිත ගතිය ආරෝග්‍ය මදය කියන්නේ මට ලෙඩ නැහැ කියන හිත ගතිය මද ප්‍රමාද දෙකට වැටුනොත් ඒ මිනිස්සයා මරණය අමතක කරනවා. මරණය සිහිපත් කිරීම අසුභයක් විදිහට සලකනවා. එතකොට එවැනි පුද්ගලයෙක්ගේ මදේට ප්‍රමාදයට බර ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ මරණය ඉතාමත්ම දුක්ඛිත වෙනවා. ලොකු බලාපොරොත්තු සොන්නක් වටපත් වෙනවා. නමුත් මරණය නේකාන්තයි. දැනට මේ යෞවනත්වයේ තිබුණට ඔක නැති වෙනවා. දැනට මුදල් තිබුණට මුදල් අපිට අරසාව නැති වෙන වෙලාවක් එනවා. ඒ වගේම ධම්මම නිරෝගී සම්පන්න වුණාට මරණය ඉන්න පුළුවන් කියලා. ඒ තරුණ වෙලාවෙත් නිරෝගී වෙලාවෙත් ධනය තියෙන වෙලාවෙත් අනෙකුත් ශක්ති තියෙන වෙලාවෙත් මරණය නිතර නිතර සිහිපත් කරොත් ඒ මිනිස්සයා ඒ සිහිපත් කරන සෑම මොහොතකම මේ සජීවී හිතක් එහෙම නැත්නම් අප්‍රමාදී හිතක් සකස්නවා. අනිවාර්යයෙන්ම එන ඒ අසුභ පැත්ත මරණ පැත්ත නිතර නිතර සිහිපත් කිරීමෙන් හැම ජීවත් මොහොතක්ම වෙනතට වඩා සජීවී කරගන්න පුළුවන්. මරණය සිහිපත් කිරීමෙන් ඒ චිත්තක්ෂණ අමරණීය කරගන්න පුළුවන්. අන්නේ අමරණීය මරණය සිහිපත් කරන ගත කරන කෙනාට යොබ්බන වැඩි එන්නේ නැහැ. මම තරුණයි ඕගොල්ලෝ වගේ නේ මං මේම මේ ওই තත්ත්වයටපත් වෙන්නේ නැහැ කියලා එහෙම මුලාවක් එන්නේ නැහැ. ඒ වගේම මට මුදල් තියෙනවා මං කොයි දේ හරි එකකින් කරගන්නම් කියලා එහෙම විශ්වාසයක් එන්නේ නැහැ. ඒ වගේම මම නිරෝගී කොහොමද මට මරණ එන්නේ කියලා එන්නේ නැහැ. මොකද නිතරම මරණ ශීපත් කරන නිසා මේකේ තියෙන්නේ අමරණීය වෙන්න ඕනේ නම් මරණය නිතරම ශීපත් කරන්න ඕනේ. අමරණීයත්වයට යන්න මරණය නිතරම ශීපත් කරන එක නම් මරණයට මුහුණ දෙන්නේ hina වෙවි. යම් කෙනෙක් මරණය කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් නාස්තික දෙයක් කියලා එක දුරුවන් කරලා අර කියන යොබ්බන මදයට ආරෝග්‍ය මදයට තරු මදයට යට වුණොත් මරණදී විශාල කම්පණයකටපත් වෙලා තමන්ට ලොකු බලාපොරොත්තු සිහිමක් වෙනවා. ඒක නිසා මරණ අනුස්සති භාවනාව හරියට අගය කරලා තියෙනවා. නමුත් ඒක භාග්‍යද්ද මන් දන්නේ මොනම විදියකටවත් මේ සම්ප්‍රදාන කූල බුද්ධඝම පවතින ලංකාව වගේ රටකට කවුරුවේ බාර ගත්තද බටහිර ලෝකික මොනම විජේකින්වත් අගයක් ආඩම්බරයක් ගන්නෙ නෑ මරණානුස්සති භාවනාවයි. ඒක දකින්නේම නාස්තික දෙයක් විදියට. ඒක දකින්නේම මේ හිත වටන හිත දුර්වල කරන දෙයක් විදියට. ඒ නිසා හරි අමාරුයි චතුරාර්ය භාවනා බටහිර සම්තුලලා දෙන්නේ. ලංකාවේ නම් බොහෝ විටේක කරන නමුත් හොඳට මතක තියාගන්න ඕන තාක්ෂණික වශයෙන් බලනකොට නැත්නම් භාවනා පැත්තේ මරණ අනුස්සතිය භාවනා අවශ්‍ය කරන්නේ මේ පසුබාන පසු පස්සට දාන මානසිකත්වයක් ඇති කෙනෙක්. ඉතින් ඒකදී තමන් දන්නවනම් සීලයක් රකින්න දානයක් දෙන්න භාවනාවක් කරන්න හිත පුළුවන් අද ඕනේ නැහැ කියන එක ඒක තමන් වශයෙන් අවබෝධ කරගෙන තියෙනවනම් එහෙමනම් කරන්න තියෙන්නේ නිතරම ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා අර මරණයේ නිත්‍යත්වයත් ඒ ජීවිතයේ පවතින අනිත්‍යත්වයත් නිතර සිහිපත් කරනකොට සංවේග පහළ වෙනවා. ඒකට කියන්නේ සංවේග පහළ වෙනවා කියලා. මෙන්න මේ සංවේග කියන වචනේ ඇතුලේ වේගයක් තියෙනවා. අන්නේ වේගය තමයි සද්ධාහ කුසල ඡන්දයක් පාඩපත් කරගෙන මෙහෙම බලන්න ඉඳලා බෑ මම මේ කටයුතු කරන්න ඕනේ කියලා ඉදිරියට ගෙනෙන ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ සංවේගය පහල කරගන්න හරි හොඳයි මරණානුස්සති භාවනාව. ඉතින් ඒක ආනාපාන සති භාවනාවක් කරගෙන ඉන්නකොට පොඩි වේදනාවක් එනකොට එහෙම නැත්නම් පොඩි මැස්ටික් එහෙම නැත්නම් මදුරුවෙක් වහනකොටම නැත්නම් පොඩි ශබ්දයක් ඇහෙනකොටම අපි නැගිටලා යන්න හදනවා නම් ඒ වෙලාවේදී මරණානුස්සති භාවනාවේ සංවේගය පාල කර ගැනීමෙන් කෙනෙකුට පුළුවන් වෙනවා ඒ ආපු ගමන්ම බාධාව අනුව ඉරියව පාවා දීලා අරමුණ පාවා දෙන්න නැගිට වෙනුවට තව ටිකක් දිගට මේක ගෙනියන්න. ඒ නිසා මරණානුස්සති කරපු කෙනෙකුට නම් කල්පනා කරන්න කියනවා ආස්වාද ප්‍රසවාස භාවනා කරගෙන ඉන්න දැන් අරමුණ පොඩ්ඩක් නොදෙනී නොපෙනී ගිහිල්ලා එනත් දැන් ඒ වෙනුවට කය වේදනාවක් ඇවිල්ලා නැත්නම් බාහිර සද්දයක් නිසා හිත ගැස්සිලා නැත්නම් හිතවිල්ලක් මොකක් හරි වෙලා පුංචි කාරණාවක් ඇවිල්ලා පාවා දෙන්න හදන වෙලාවේදී ඒ මරණානුස්සති කරපු කෙනෙකුට සීපත් කරන්න කියන සංවේගය නැත්නම් හිතන්නේ කියන මේක මගේ මේ මරණාසන්න අවස්ථාවන අන්තිම හුස්ම නම් කොහොමද මේ වෙලාවේදී ක්‍රියාත්මක කරන්නේ ඔය විදිහට ආවට ගියාට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ මරණානුස්සති භාවනා පිළිබඳ හැඟීමක් තියෙන කෙනෙකුට අන්නේ සංවේගය මෙතෙන්ද කිට්ටු කර ගන්න පුළුවන්. ඕනෙම කෙනෙක් මරණ අවස්ථාවේදී මට මේටි පැඩිය තව ටිකක් කාලය නැත්නම් හුස්ම හතරක් පහක් අත වැඩියෙන් කියලා ඉල්ලන එක ප්‍රමාද ජීවිත ගත කරපු හැම කෙනාගේම හැටි. මරණයට ගියාට පස්සේ කියනවා මේ ඉවර කරපු නැති වැඩ තියෙනවා මට තව විනාඩියක් තව තප්පරයක් දෙන්න කියලා අර අවසාන හුස්ම ටික පිළිබඳව පුතුමාකාර වටිනාකමකට එනවා ඒ මොනවාක් කරගන්න බැරි වෙලාවෙදී. නමුත් එතෙන්ද යනකම් හුස්ම ගැන කිසිම තැකීමක් නැහැ. ඒක බොහෝම අත වැඩියෙන් වියදම් කරගෙන අන්තිමට මරණාසන්න මොහොතේදී අවසාන හුස්ම වලට බැගෑපත් වෙන ගතියක් තියෙනවා. අන්නේ ඒකත් මරණුසති භාවනාවේදී හොඳට සිහිපත් කළ දෙනවා. ඒ විලාවට යනකොට දැන් විලාවට යන්න කලින් මේ ගත කරන හැම උස්මක් පාසාම අපි ගිනාපු ආවුස ගෙවීමක් සිදු වෙනවා. ඒ කිවෙන සෑම වෙලාවක එළඹ සිටි සියෙන් කටයුතු කරනවා නම් අපිට අවසාන මොහොතට සූදානම් වීමක්, ලෑස්ති වීමක් සිදු වෙන නිසා මරණය භද්‍ර මරණයක් වඩපත් වෙනවා. මංගල මරණයක් වඩපත් වෙනවා කලබගැනියක් වෙන්නේ නැහැ. එහෙම නැතු ඒක අමතක කරලා ජීවිතයේ රසවත් වෙන්න රසවින්දනය සඳහාම ගත කරන්න පටන් ගත්තොත් මරණ අවස්ථාවේදී විශාල අලකලංචයක්. මම විශාල කඩවැටීමක් සිදු වෙන නිසා බෞද්ධ මේ අදහස ඒ ආගම් වල සමහර ඇත්තෝ ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ පොත්වල ලියවිලා තියෙනවා ඒ ඇත්තෝ මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්නේ නැහැටි. ඒව බැලුවොත් හරි පුදුමයි ජීවිතේ. ඒ එනිකම් පැහැදිලි ප්‍රකාශයක් වශයෙන් මම මතක් වෙනවා මේ පොතක quotation එකක් නැත්තම් උද්දෘතයක් වශයෙන් තිබුණා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ කියන්නේ බටේර ඒ මානසික විද්‍යාවේ පිතෘ වශයෙන් සලකන පුද්ගලයා 48 විතර යාගේ වයසදී හෘද වස්තු නතර වීම නිසා චිත්තක්ෂණ ගානකට පණ නැතු වගේ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ near death experience එකක් කරලා තියෙනවා. මොකද මේ මිනිස්සයා ඒ වෙලාවේදී හොඳට වෙච්චිතේ බලන් ඉන්නකොට ඒකදී මේ තිබුණ බරහ මොකක්වත් නැහැ. සම්පූර්ණ හිත කොහොම සහැල්ලු තත්යක් තියෙනවා. ඉතින් ඒතෙන්ද ගියාට පස්සේ මේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා විසඳන්න කෙනෙක් වගේ කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා සූදානමෙන් යනවනම් ඒ අවස්ථාව මහ විශාල මේ සහැල්ලුවක් විමුක්තියක් ලැබෙන බව. නමුත් මේ මනසල අහම්බෙන් වගේ ආයසරයක් අර පරණ පුරුදු කයතම එන්න සිද්ධ වුණා. ඉතින් ඒක දොස්තර මහත්තයාගේ දක්ෂකම නිසා. ආවට පස්සේ ආ කියලා තිනවා මරණය පැත් ජීවිතේ පැත්තෙන් බලනකොට මරණය කියන්නේ මහා බලවතු සුන්වීමක් නාස්තියක් මේ ලස්සන ගමනේ කෙලවර බව හැබැයි ඒක පිළිබඳව සංස්කෘතිය අතර වෙනසක් නැහැ. මරණය ජීවිතේ පැත්තෙන් මරණ දිහා බලනකොට නම් මරණය කියලා කියන්නේ කිසි කෙනෙක් පතන්දයක් නෙවෙයි. කාට හරි වාසනාවක් තියෙනවා නම් මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්න මේ කාල කණ ජීවිතය කවදාවත් එන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම්ම මේක ජීවත් කරවන්න අපි පුදුම මහන්සියක් මාන්ති වෙනවා. අතෙන්දී ඔක්කොම සැප සම්පත් ටික හම් වෙනවා කිසිම වේදමක් නැතුව හිත නිදහස් වෙනවා. ඉතින් ඒක ඒ මනුස්සයාගේ ජීවන රටාව නැත්නම් චින්තනයේට තද්ද බලපෑමක් ඇති කරලා තිනවා. මේ මරණ පැත්තෙන් මරණය පැත්තෙන් ජීවිතය දිහා බලනකොට අපි මේ කරන නාඩගම මේ යෞවනය රැකගන්න, ආරෝග්‍ය රැකගන්න, ධනෙ රැකගන්න කොච්චර ප්‍රමාණයට වැඩෙනවද? කොච්චර මදේටපත් වෙනවද? ඒක දිවල අන්තිමට මේ එකක්වත් මේ යොබ්බන මදය, තරුණ මදය, ආරෝග්‍ය මදය තියෙනකන් මරණය සිහිපත් කරන්නවත් දෙන්නේ නැහැ. ඒක අනිවාර්ය දෙයක්. මචා සරුවෙන්න වහන්සේ විතරක් නෙමෙයි අනික් ඇත්තොත් මතු කරලා තියෙන නමුත් ඒ දර්ශනවල හැටියට බලන ඩිවයිසර කැපී පෙන්නලා නැහැ. මොකද මේ ශාසනේ බොහෝම ලස්සනට මරණය පෙන්ලා දීලා තියෙනවා. ඒක හැකි තාක් ජීවිතයේ මුල් වයසේදී සම්බන්ධ කරගන්න ලැබුණොත් ඒ ජීවිතය අර්ථවත් ජීවිතයක් වඩපත් වෙනවා. ඒන අෂ්ටලෝක ධර්මයේ කම්පා වීම වලට ඉවසා දරා සිටීමේ හැකියාවක් ඇති වෙලා දෙනවා. ඒක නිසා චතුරාර්ය භවනාක් විදිහට මරණුසුති භවනාව අපේ පොත්පත් වල සඳහන් කරලා තියෙනවා. උපමහරියට සඳහන් කරලා තියෙනවා. ඒ සෑම බලාපොරොත්තුක බලාපොරොත්තු සුන්වීමෙන් හමාරයි සෑම සතෙක්ම මරණයෙන් හමාරයි මේ යෞවනය මරණයෙන් හමාරයි ආදි වශයෙන් හැම දෙයකම අවසානයේ මරණයමයි. ඒක යටපත් කරන්න උත්සාහ කිරීමෙන් වෙන්නේ මොකද්ද? අපි සත්‍යයට පයින් ගැහිමක් වෙන්නේ. අර තවත් පටහිර විද්‍යා දාර්ශනිකයෙක් කරපු අදහස තමයි ජීවත් වෙනවා කියන එක නැත්නම් සාර්ථකව ජීවත් වෙනවා කියන සඳහා එක සමීකරණයක් හදාගත්තොත් ඒ සමීකරණය දීර්ඝ සංකීර්ණ සමීකරණයක් වෙයි කියලා කියනවා. ඔය දෙතරන් ජීවිතයේ ප්‍රශ්න සංකීර්ණයි කියලා. නමුත් මරණ මොහොතේදී සමීකරණය සුළු කිරීමක් වෙනවා. කාගෙත් උත්තරේ බිඳුවයි කියලා කියනවා මරණයටම. මොන්නම ජීවන රටාවක් ගත කරත් මරණයට ගියාට පස්සේ මරණේ මුහුණ දෙනකොට ඔක්කොගෙම අයවැය බිඳුවටයි. එෂා ඉන්න කන් තමයි මේ සෙල්ලම්. ඒ කියන්නේ චණ්ඩිකං ඔක්කොම ඇඟේ හයිය තියනකම් කියලා කියනවා. නම්බුකාරකං නිලයේ තියනකම් කියලා. වෙන බලවත් පාරකං සල්ලි තියනකම් මේ ඔක්කොමකං මෙලවින් යනකම්. ගියාට පස්සේ ඒක අඩිය එහාට තිබ්බ ගමන් ඔය කියන චණ්ඩිකං ඔය බලවත් කරන සම්ප තම්බේක වටිනාකමක් නැහැ. අපිට මෙතුම ඉඳගෙන එළවට යන්න ඉස්සල්ලා මෙලම ඉඳගෙන මේක බලන එක එච්චරම නාස්තික වැඩක් නෙවෙයි. ඒකේ තියෙනවා මේ අභියෝගශීලී තාර්කික ගතියක්. එහෙනම් බැලුවට පස්සේ මේව අවශ්‍යයි. යම් ප්‍රමාණයක් අපිට කාය බල ශක්තිය අවශ්‍යයි, මුදල් අවශ්‍යයි, නිලතල අවශ්‍යයි. කවදාකවත් කෙලෙස් උපදින විදිහට වැඩ නොකරගෙන ඒක අවශ්‍යතාවය නම් පරෝධින සලකලා වැඩ කරන ගියොත් මරණේ එච්චර කලබලයක් වෙන්නේ නැහැ. එදිනෙදා සර්වඥාසේ බොහෝම ජයත ඒක ජීවිතයකදී විශේෂයෙන්ම භාවනා ජීවිතයකදී මතුවෙන ප්‍රශ්නවලදී අන්නර විදිහට තාර්කිකව එහෙම නැත්නම් ණය ක්‍රමයට කල්පනා කරලා බලලා මරණානුස්සතිය වඩලා තියාගෙන ඉන්නවනම් තද බල කම්පන වලට මොන දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න වෙන විදිහ කියනවා හොඳ සංවේගයක් නිතරම පහල කරගෙන මේ අනුපනුස්සයෝ කරන ඉඳුරම් පිනවීමෙන් ලබන මේ සැපය චිත්‍ර ලෝකල සලකන්නේ ඒක අවශ්‍යතාවයක් විදිහට ගන්නවා සුඛෝභෝගී මට්ටමට යන්නේ. ඒ නිසා මරණානුස්සති භාවනා පිළිබඳව අවබෝධයක් භාවනා කර සමත භාවනා කරන අයටත් විපස්සනා භාවනා කරන අයටත් අවශ්‍යයි. සමත භාවනා කරන එක වඩන්නේ නිතරම මරණානුස්සති භාවනාවක් වශයෙන් වාඩි වෙලාම ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා දිගට සිහිපත් කරන එක. විපස්සනා කරන අය කල්පනා කරනවා මේ මරණය ඒකාන්තන අමරණීයත්වයක් තියෙනවා. අමරණීයත්වය කියලා කියන්නේ ඉපදුනාට පස්සේ නොමරින එක නෙවෙයි. ජීවිතයක් නැති ජීවිතයේ උප්පත්තියක් නැති කිරීම ප්‍රමණයයි. උප්පත්තිය කවදාකවත් නැති කරන්න හම්බ වෙන්නේ අපේ මේ කර්ම වේගවල සංසිද්ධ වීමක් මරණයට කලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කර්ම වේග සංසිද්ධ වීම සඳහා ඒ සංසාරේ ගත කිරීමට ගත කරන කෙලෙස් වට, කම වට, විපාක වට කියන කෙලෙස් තියෙනවා. අනුසයගත අපේ කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් නම් අපි කැමැති වුණත් අකමැති වුණත් කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම සිද්ධ වෙනවා. සමහරක් සචේතනිකව සිද්ධ වෙනවා. සමහරක් අචේතනිකව සිද්ධ වෙනවා. ඒ නිසා කෙලෙස් තියෙනවා තාක්කල් අනිවාර්යයෙන් මේකට අවශ්‍ය තත්ත්ව ලැබුණොත් ඒක කර්ම බාඩපත් වෙනවා. සජීවි බීජයකට පොළවේ වලලලා පොළවේ සාරයත් තෙතමනයක් ලැබුණොත් ඒක පැල වෙනවා. ඒ වගේ ඒ කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් ඒ කර්ම අනුව විපාක දෙනවයි කියන එක මේ ලෝකේ බලක් ගන්න කවුරක්වත් නැහැ. කිසිම තැනකට ගිහිල්ලා අපිට මේ කර්ම විපාක දීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් සර්වඥාන්සේ සර්වඥතාඥානෙ ලැබුවට පස්සෙත් කර්ම විපාක පළ දුන්නා. ඒක නිසා කිසිම ලෝකේ තනක් නැහැ. ඒ නිසා අපි මේ උත්සාහ කරන්න හදන්නේ අර මේ කර්ම රැස් වෙච්චි වගේ විපාක එනකොට ඒව විනාශ කරන්න හදනවා. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට සතියෙන් නැත්නම් විපස්සනා අනුකූලව බලනකොට කර්ම විපාක එනකොට කර්මයේ සහ කර්මයේ ඇදහිම පිළිබඳව තියෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒක කියනවා සර්පෙක් ගහපුවා මේ සර්ප විෂ නැති කිරීමට යොදන ප්‍රතිවිෂ වගේ ඒක දරා කියා ගැනීම ලොකු ශක්තියක් තමයි එනවයි කියලා මේක මගියෙම කර්මය වෙන්න ඇති කියලා ඒ විතර කර්මයේ සහ කර්මඵලෙ ඒකත් ඉවසීමේ ශක්තියක් ඇති කළ දෙනවයි කියලා. ඒ නිසා අපි මරණය ඒකාන්තනම් අමරණීයත්වය තියෙන්න ඕනේ මේ ලෝකේ. අමරණීය වෙන්න නම් කවදාකවත් ජීවත් වෙච්ච කෙනෙක් අමරණීයත්වයට යන්න බෑ. අපි සාමාන්‍ය හිතන්නේ මේ දැන් මේ පණ තියෙන කච්චිය පණ තියෙන කෙනෙක් අමරණීයත්වයට යනවා කියලා. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නැවත උප්පත්තියක් නැති කිරීම පමණයි. නැවත උප්පත්තියක් නැති කරන්න බෑ කර්ම වේග තියෙනවා. නම් කර්ම වේග නොකර ඉන්න කර්ම රැස් නොකර ඉන්න බෑ කැමැති වුණත් අනුසය කෙලස් තියනවා. ඒ නිසා ඒ කිලේශ වට කරකවන කිලේශ වට ඒ කපල ඒ කර්ම වට නතර කරන විපාක වට නතර කිරීම වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. අන්න ඒ පැත්තට නම් මේ මරණය පිළිබඳ හැඟීම සම්පූර්ණ අපිට අර යොබ්බන මදය, ආරෝග්‍ය මදය, ධන මදය කපාගෙන සත්‍ය පෙන්වන ගතියක් තියෙනවා. ඉතින් ඒක ਸਰවචනාචේ බොහොම මේ පරෝජන අරගෙන අදත් මේ තාක් වෙනකන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක මේ අවස්ථාවක් මම කරගත්තා මේ මරණානුස්සති භාවනා පිළිබඳව හැඳින්වීමක් මේ වගේ වෙලාවක් කරන්න. ඒ මොකද සමහර වෙලාවල් වලට අපිට ඒක උවක් උදව් උපකාර වෙනවා සමති දිච්ච විපස්සනා වෙත් දෙකදීම. ඊට පස්සේ අපි ගියොත් එහෙම ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා උපායාසාපි දුක්ඛා කියන එක ඒක නම් එච්චරම මේ අටුවාටික අවශ්‍ය කරන දෙයක් නෙවෙයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස කිව්වහම ඒ ඔක්කොම දුක්ඛ දුක්ඛයට වැටෙනවා. ඒක සතෙක්ගේ වැඩි කරුවත් අපිට තේරෙනවා දුකටපත්ලා ඉන්න බව. නමුත් යම් පිච්චන් තල නලබති තම්බි දුක්ඛං කිව්වහම මෙතන ඒ යමක් නොලැබීම නිසා ඇතිවෙන දුක මෙතන පොඩි පටලැවිල්ලක් කියලා කියන්නේ අර විස්මාරුවක් ඇති කරනවා. අපිට සාමාන්‍යයෙන් පෙන්ලා දීලා තියෙන දුකට හේතුව තෘෂ්ණාව කියලා. නමුත් බලන්න ගියාම උගක් කරලා අපිට මේ දුකට හේතුලා තියෙන ආශා විතරක් නෙවෙයි තරහත් හේතුලා තියෙනවා. නමුත් දුක්ඛ සත්‍යයට ආසන්න හේතු වශයෙන් තරහ පෙන්දලා නැහැ. දුක්ඛ සත්‍යයට ආසන්න හේතු වශයෙන් පෙන්ලා තියෙන්නේ තෘෂ්ණාව පමණයි. ඒකෙදි කියන සමහරලාට ආසන්න හේතුව තෘෂ්ණාව, ඇතින් තියෙන හේතුව අවිද්‍යාව කියලා. කෙසේ නමුත් මේ ද්වේෂය පෙන්දලා නැහැ. නමුත් අපි බැලුවොත් පේනවා ලෝකයේ, බැලුවොත් පේනවා අපේ ජීවිතයේ අපිට මේ තරම් ගැටුම් අපිට මේ තරම් නුරුස්නා ගති බලාපොරොත්තු සුන් වීම අනුන්ගේ වැරදි හැවිලි එතකොට මේ දේවල් හරියට මොන තාලෙට වෙන්න ඇති ගති කියන දේවල් හරියට අපිට දුක් පීඩා දෙනවා. නමුත් ඒකට මෙතනදී හරිය සමාන්තර ගතියක් පෙන්නනවා මේ තෘෂ්ණාවත් තෘෂ්ණා කියන්නේ ආසාවනේ ද්වේෂය කියන ගැටුමත් දෙකම දුකට හේතු වෙන බව. නමුත් බුද්ධ දේශනාවේ තරහ පෙන්නලා නැහැ. මේ මේකෙන් ඉඟියක් පෙන්නනවා යම් පිච්චක් නලබති තම්පි දුක්ඛං කිව්වාම අපිට තරහක් ඇති වෙන වෙලාවක් යන භාවනානුයෝගීව කල්පනා කරොත් අපි නිස්සද්දතාවය හොයාගෙන මෙතෙන් දෙනවා. එහෙල භාවනා කරගෙන ඉන්නකොට ඔන්න කවුරු හරි අමතර සාධයක් කරනවා. මන්සමේ අපේ නිදස්සාව නිසාද බාහිර කඩන්න කරනව නෙවෙයි අර බැලිකමට හරි නොදැනත්කම සද්දයක් කරනවා. සද්දයක් කරනකොටම අපිට ද්වේෂයක් පහළ වෙනවා. මෙච්චර දුර ඇවිල්ලත් ඉවර වෙලා මේක කරු කරන්නේ කො කතා කරන්නේ කො හයියෙන් දොරවානේ නැත්නම් කයිනෝ මොනව හරි කියලා කියනවා. නමුත් අපිට පේන්නේ වෙලාවේදී මේ සද්දෙන් ඇති වෙච්ච එබ්නතා මේ නුරුස්නා ගතිය ඇති වෙන්නේ සද්දෙන් කියලා. නමුත් ඇත්තටම අපිට නුරුස්නා ගතිය ඇති වෙලා තියෙන්නේ නිස්සද්දතාවයට ඇති ලෝභකම නිසා. නිස්සද්දතාවේ ලෝභකම කියන පදනම දෙදරීම තමයි සද්දකේ හේතුව. ඒ නිසා සද්දේ කෙරෙහි ඇති ද්වේෂය කියලා කියන්නේ නිස්සද්දතාවයට ඇති ආසාව. ඒ නිසා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ ය ඕන නැති දෙයක් ලැබීමත් දුකක්. ඒ මොකද ඕන කරන දේ ලබා ගන්න ඒක බාධා කරනවා. මේ අනුව බලන ගියාම සර්වඥාන්සේගේ තර්කයේ ඇත්ත අපිට මෙතන නිස්සද්දතාවය පිළිබඳ තරහ එන්නේ අපි ළඟ ඒ තරම්ම මේ නෑ ගෝසාව පිළිබඳ තරහ එන්නේ නිස්සද්දතාවය පිළිබඳ පදනමෙන් තමයි අපි හිතන්නේ. ඒ වගේම භාවනා කරගෙන යනකොට අපිට ප්‍රතිඵල නොලැබුණා කියලා අමනාපයක් එන්නේ භාවනාවේ ප්‍රතිඵල කියන ඒ චිත්‍ර රූපේ බින්දෙන නිසා. දැන් හුදුට භාවනා කරන කෙනෙකුට මේක දාගත්තොත් තමයි ජීවිතේට මේ තරහ කවදාකවත් ඊට වඩා හොඳ දෙයක් කරේ යති ආශාවට සාපේක්ෂව මිස හුදු තරහ කියලා දෙයක් ලෝකේ නැහැ. කේවල ද්වේෂය කියලා දෙයක් නැහැ. අපිට තියෙන්නේ සංසන්දනාත්මක තරහක් ඒ දේ නිසා අපිට ඊට වඩා හොඳ දෙයක් ලබා ගැනීමේ අවස්ථා නැතිවීම නිසා අපිට ඒ දේ පිළිබඳ තරහ තියෙනවා. ඒක වැරදුනාට පස්සේ අපි ඉතින් අර කපන්න බැදියා තිබිනා වගේ කියලා නිදහසට කරුණු කියනවා. නමුත් යමක් නොලැබීමේ දුක කියන්නේ ඒ ඒ වෙනුවට යමක් ලැබිලා ඒක නෙවෙයි අපිට ඕන වෙලා තියෙන්නේ. අන්න එතනදී මේක පිළිබඳ සියුම් ද්වේෂයක් වැඩ කරනවා. ඒ ද්වේෂ අපිට වැටහෙන්නේ නැහැ. ඒක නිසා අපේ ජීවිතේ පුරාවට එන්නේ යමක් නොලැබීමේ දුක කියන විභව තණ්හාව ආශාව තියෙන තාක් ඒ ආශාවල් ඉෂ්ට නොවන තාක් ඒ ආශාව ඉෂ්ට කිරීම සඳහා විකල්පයක් වශයෙන් වෙන මොනවාරි ලැබෙන තාක් එක දිගටම තියෙනවා. ඒ මොකද අපේ හිතේ තියෙන චිත්‍ර රූපයක් අන්නේ චිත්‍ර රූපේ නොලැබෙන්න හේතුුනේ ඊට පහත් දෙයකින් ඒක ප්‍රතිස්ථාපනය වෙච්ච නිසා. ඒ නිසා මේ පහත් දෙය පිළිබඳව අපි ළඟ තියෙන තරහ යම් පිච්චන් අලබජි දුක්ඛං අපි ඒ සම්පයෝගෝ දුක්ඛෝ ඒ සේරගෙම තියෙන මේ තණ්හාව සහ ද්වේෂය අතර දෙක විස්පර්ලියක් වෙන එකයි. ඒක හොඳුනේ මේ කෙලස් පිළිබඳව නැත්තම් හිත වැඩ කරන දේවල් පිළිබඳව සත්‍යයෙන් යුක්තව නැත්තම් සම්පාදනය කරලද හොඳ ප්‍රකට සත්‍යකින් බලාන හිටියොත් විතරක් ඒ ද්වේෂේ එන්නේ ඊට වඩා හොඳ දෙයක් පිළිබඳව තියෙන ආශාව නිසා නැත්තම් කේවල දුකක් කියලා එකක් ඇත්තේ නැහැ. ඒ වගේම ඒකට ධර්මානුකූලව දෙන උත්තරේ තමයි පංච පාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. එහෙම නැත්තම් පෙමතෝ ජායති සෝකෝ සෝකයක් ඇතිලා තියෙන අපි ප්‍රේම කරපු වස්තු වලින් පමණයි. මේ අධ්‍යස්ත වෙච්ච කිසියම් වස්තුකින් කවදාකවත් අපිට දුකක් එන්නේ නැහැ. ඉතින් අපි ඒකට ප්‍රේම කරන ප්‍රමාණයට ඒක හම්බ වෙන්නේ අපිට ඒ විනෝඩ වෙන එකක් හම්බුණා දුක් වෙනවා අරක නොලැබීම දුකක් වෙනවා. ඒ නිසා ලෝකයේ තියෙන හැම දෙයක්ම උපාදාන නෙවෙයි. උපාදාන වෙන්නේ අපි ප්‍රේම කරන කොටස් ටික විතරයි. ප්‍රේම කිරීම තුලින්මයි දුකේ. ඒ නිසා මේ වස්තු ඇති හැටියෙන් දැකලා ඒවා පිළිබඳ කටයුතු කරුවොත් ඒවට ප්‍රේම කරන්නේ නැතුව එහෙම නැත්නම් ඒ වෙනුවට හම්බ වෙච්ච එකට වෛර කරන්නේ නැතුව ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ වස්තු වලින් අපිට දුකක් එන්නේ නැහැ. මේ වස්තුව ලබන කොටත් විඳින කොටත් අතහන කොටත් මධ්‍යස්ථ භාවයකින් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතියකින් දැනට පුළුවන් කමක් තියෙනවා. මේක තමයි සර්වචන් වහන්සේ මේ ප්‍රතිපදා මාර්ගයෙන් පෙන්වන කරන්නේ. උන්වහන්සේගේ ප්‍රකාශනවල සබ්බේ සංඛාරා අනිච්චා කියන මිසක්ක සබ්බේ ධම්මා අනිච්චා කියලා නැහැ.